හරියට යෝනිසෝ මනසිකාරය කරන්න පුළුවන් සම්මාදිට්ඨිය ආපු කෙනාට, හරි දැක්ම ආපු කෙනාට නේද? යෝනිසෝ මනසිකාර, යෝනි කියන්නේ උත්පත්තිය, උත්පත්ති ස්ථානය. සෝ කියන්නේ හරි විදිහට, ඇත්ත ඇති හැටියට. එතකොට යම් කිසි දෙයක උපත හට ගන්න හැටි ඇත්ත ඇති හැටියට දැකීම තමයි මානසිකාර. අපට ඕන විදිහට නෙමෙයි. පවතින තත්ත්වයේ යථාභූත තත්ත්වයේ යථාර්ථයේ ඇත්ත ඇති හැටියට දැකීමේ හැකියාව යෝනිසෝ මනසිකාර. දැන් ලෝකේ යන සත්වයා දකින විදිහක් තියෙනවා. ආර්ය මාර්ගයේදී බුදුදහමට අනුව දකින දැක්මක් තියෙනවා. නේද? දැන් සාමාන්‍යයෙන් ලෝකේ යන සත්වයා මේවා දකින විදිහක් තියෙනවා. යම් කිසි දෙයක් මොනවා හරි දෙයක් තියෙනවා කියලා, හටගත්තා කියලා දන්නවනම් ඒ හටගත්තේ කොහොමද? ඒ කියන්නේ මේ දේ මොකද්ද? මේ දේ හටගත්තේ ඇයි? ඒකට පාලියෙන් මොකද්ද කියන්නේ? සමුදය. හටගන්න හේතු. මේ මොකද්ද? මේක හටගන්න හේතුව මොකද්ද? හරි හේතුව දැක්කොත්, හේතුව නැත්තම් ඒ හටගත්තු දේ ගැන කතා කරන්නවත් බෑ, නිරුද්ධයි. හරි. මේ මොකද්ද? මේ හටගත්තේ ඇයි? සමුදය මොකද්ද? නිරෝධය. එහෙම නැත්නම් අත්තංගමය කියලාත් කියනවා. ඈ? ඔන්න ඕක කෙනෙක් දකිනවා නම් සම්මා දිට්ඨිය ඇති වෙනවා. එයාට යෝනිසෝ මනසිකාරය ඇති කරන්න පුළුවන්. හරි. ඕකමයි පටිච්ච සමුප්පාදේ කියන්නේ, හේතුඵලවාදී කියන්නේ, බුදුදහම කියන්නේ ආර්ය නැත්නම් ලෝකෝත්තර මාර්ගයේ පටන් ගන්නෙ ඔතන. ලෝකෙන් එතෙර වෙන, ලෝකෙන් මිදෙන මාර්ගයේ පටන් ගන්නෙ ඔතන. අනිච්ච සංඥාව කියන්නේ ඕකමයි. අනිත්‍ය, අනිත්‍ය කියනවා, අනිච්ච කියනවා, ඒ දෙකම එකයි. ආ අනිච්ච කිව්වත් අනිත්‍ය කිව්වත් එකමයි. මොකද්ද අනිත්‍ය කියන්නේ? පංච උපාදානස්කන්ධේ නෙමෙයි අනිත්‍ය කියන්නේ. පංච උපාදානස්කන්ධෙත් අනිත්‍ය බලන්න ඕන. අනිත්‍ය කියන්නේ මොකද්ද? ඇති වෙන තැනම නැති වෙන එක. වෙනස් වෙන එක.
පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන එක. එකක තේරුම් තියෙනවා. බොහොම හොඳයි. තව තේරුම් තියෙනවා. අනිත්‍ය කියන්නේ අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ මම ඉස්සෙල්ලා භාවනා විද්‍යාවේ නিত্য නැහැ. අනිත්‍යයි. ඒ කියන්නේ මොකද්ද? වෙනස් වෙන. නේද? වෙනස් වෙන ගතියට අපි නিত্য නැහැ, අනිත්‍යයි කියලා කියනවා. ඈ?
බුදුන්
වහන්සේ ගැඹුරු දෙක පෙන්වලා තියෙන යංකින්ච
සමුදය ධම්මං සබ්බංකං නිරෝධං මං කියන. ඔව්. යංකින්ච සමුදය ධම්මං
සබ්බංකං නිරෝධං මං. යම්කිසි සමුදය හේතු නිසා හටගන්න හේතු නිසා හටගත්තා නම් ඒ සියරම නිරුද්ධ වෙනවා. එතන තේරුම් ගන්න සමුදය නැත්තම් නිරුද්ධයි කියන එක. යංකින්ච සමුදය ධම්මං සබ්බංකං නිරෝධ ධම්මං. කොණ්ඩඤ්ඤහමුදුරෝ සෝවාන් වුණා කියලා කියන්නේ ඔන්න ඕක අවබෝධ කරගත්තා කියන එක. යම් කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියනවා නේද? හා සෝවාන් වෙන්න නම් අවබෝධ කරගන්න ඕන ඕක. අනිත්‍ය කියන අනිත්‍ය කියන දැන් අද කාලේ එක තේරුම් අහන්නත් හම්බ වෙනවා. නේද? තව මොන වගේ තේරුම් ගන්න හම්බ වෙලා තියෙනවද?
කැමති දේ
නැති හින්දා, කැමති දේ නොලැබෙන හින්දා අනිච්චයි කියන එහෙම තේරුම් දුත් තද කාලේ අහන්න හම්බ වෙනවා. ඒ වචනයකට තේරුම ඕන කෙනෙකුට ඕන විදිහකට තේරුම් කරන්න පුළුවන් වචනයක් නේ.
තම තමන්ගේ දැනීමේ
හැටි. තම තමන් ඒක ඩිෆයින් කරන, ඒක තේරුම් කරන විදිහට ආෝකේ තේරුම මේකයි කියලා කියන්න පුළුවන්. මේක
මොකද බලන්න බුදුරජාන් වහන්සේ දුන්න තේරුම මොකද්ද කියන එක.
අන්න. පිරක්ෂ වෙන්න ඕන බුදුරජාණන් වහන්සේ අදහස් කළේ මොකක්ද කියලා නුවණින් හොයන්න. ධර්මයට අනුව හොයන්න. නේද? ඒක ඉච්ඡ නැති හින්දා අනිච්චයි කියලා එහෙම කතාවකුත් කියනවා. ඒක බැලු බැලමට නිකන් ඒකත් හරියන්න පුළුවන් කියලා ඉතින් හිතන්න පුළුවන්. ඒක කරා මට්ටමකට ධර්මයට ගැලපෙන එකකුත් තියෙනවා යම් පිච්ඡන් අලබති තන්ති දුක්ඛං කියන හින්දා. අනිච්ච නිසා දුක්ඛ. හැබැයි ඒක ධර්මයේ කොටසක් විතරයි. දුක කියන එක ඒක විතරක් නෙමෙයි දුක. නේද? ඒකත් දුක තමයි. ඒකටත් ගැලපෙනවා. හැබැයි අකුරු වෙනස්
කියන්නේ.
නෑ නෑ මේ වචන දෙකක් බැඳහම එහෙම වෙනවා සංදි කියලා තියෙනවා. යම්පි ඉච්ඡං. යම්පි ඉච්ඡං කියලා ඒ සංදි වෙනවා. ඒක වෙනස් නෑ. එහෙම දෙයක් තියෙනවා. හැබැයි ඒවත් කාලයක් ගිහිල්ලා වෙනස් වෙන්න පුළුවන්. අපි සමහර කාලෙක ওই මහ ප්‍රාණ විදිහට කියන ඒවා සමහර කාලෙක සාමාන්‍ය තත්ත්වයකටපත් වෙන. ඒ භාෂාවක් කාලෙත් එක්ක විකාශනය වෙනකොට ඒ එහෙම එහෙම වෙනස්කම් එන්න පුළුවන්. ඒවත් හොඳයි. එහෙමත් හොයන්න.
ඒ නිසා තමයි මේ සම්මා සම්බුදුන් වහන්සේ ඒ කාලෙම ධර්ම ග්‍රන්ථාරූප කරනට මේ කැමැත්ත දැක්වුවේ නැත්තේ.
ඔව්.
පොඩි කාලෙන් යනකොට පෙළ වෙනස් වෙලා අන්තිමට අර
මේ එක කාලෙක අපි යම් කිසි වචන ටිකට දෙන තේරුම නෙමෙයි තව කාලෙකදී ඒ වචන ටිකටම දෙන්නේ. දැන් ඒ කාලේ අපේ අතීත කාලේ දැන් සාමාන්‍යයෙන් අර තෝ උඹ කියන ඒවා සාමාන්‍ය භාෂාවෙ තිබුණා. දැන් කාලේ එහෙම කිව්වොත් එහෙම මේ බණිනවා පරුස වචන විදිහට ගන්න. නේද? ඒවා සාමාන්‍ය එහෙම එහෙම ඒ කාලෙන් කාලෙට ඒ පරිසරයේ අනුව සමහර වචන වලට දීපු තේරුම් වෙනස් වෙනවා. ඒක භාෂාවක ඒක සාමාන්‍ය තියෙන දෙයක්. අද කාලේ දැන් මෙහෙම මෙහෙම මේ වචනේ මෙහෙමයි හැදිලා තියෙන්නේ කියලා කියන පද හැදුන හැටි හොවාගෙන මේක නිරුක්ති. නිරුක්තියෙන් විතරක් ධර්මය දකින්න බෑ. එහෙම දෙයක් තියෙනවා.
දැන් මාතරපත්‍යය භාවිතික කරන වචන සමහරවට අපිට මේ හිත්මිය හාස්‍යද වගේ.
ඔව්. ඒකෙන් එහෙමම ඒක අයින් කරන්නම කියන එක නෙමෙයි. ඒකත් හොඳයි යොදා ගන්න එක. හැබැයි අපි ධර්මය දකිද්දී ඊට වඩා පොඩ්ඩක් තව නුවණින් විමසන්න ඕන. ඒකට මේ අනිච්ච කියන එකක් යෝනිසෝ මනසිකාරයට සම්බන්ධයි. ඒකයි මම මේ අනිච්ච ගත්තේ. දැන් ඔයගොල්ලන්ට හම්බ වුණානේ අනිච්ච සංඥා සූත්‍රය. අන්න බුද්ධ වචනේ උතන තියෙනවා. සංයුක්ත නිකායේ කන්ද සංයුත්තේ අනිච්ච සංඥා සූත්‍රය. බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී මේ සූත්‍රය දේශනා කරන ලදී. ජේතවනාරාමේ. මහණෙනි අනිත්‍ය සංඥාව හොඳින් වැඩි වීම නිසා තනම තියෙන පාලියෙන් ටොපික් එක බලද්දී අනිත්‍ය සංඥා මේ සිංහලෙන් කියද්දී අනිත්‍ය සංඥා අපි සිංහලෙන් කියන්නේ අනිත්‍ය කියලා. හරි. ඒකයි පාලි සිංහල සංස්කෘත වේ භාෂාවලට පෙරලෙද්දී අනිත්‍ය අනිත්‍ය වචන දෙකම යෙදෙනවා. ඒ දෙකම එකයි. මහණෙනි අනිත්‍ය සංඥාව හොඳින් වැඩි වීම නිසා බහුල වශයෙන් වැඩි වීම නිසා හැම කාමරාගයක්ම ගෙවියයි. කාමරාග කියන දේවල් ගෙවියන අනිච්ච සංඥා හොඳට වැඩේ. හැම රූපරාගයක්ම ගෙවියයි. රූපරාග කියන ඒවා ගෙවියන. හැම භවරාගයක්ම ගෙවියයි. භවරාග කියන ඒවා ගෙවියන. හැම අවිද්‍යාවක්ම ගෙවියයි. අවිද්‍යාවත් ගෙවිලා යනවා. රහත් වෙනවා කියන්නේ අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු කරන එකනේ. නේද? ඒක රහත් වෙනකම්ම කරන්න තියෙන දෙයක්. අනිත්‍ය සංඥාව වැඩෙන හැම අස්මිමානයක්ම ගෙවියයි මුලින්ම ගැලවියයි. අස්මිමානය කියන්නේ මේ මම අමත්තේ මේ පාලියෙන් කියන අනිච්ච සංඥා විහික්කවේ භාවිතා බහුලී කත අනිච්ච සංඥා භාවිතා කරන්න බහුලව භාවිතා කරන අනිච්ච සංඥා විහික්කවේ භාවිතා බහුලී කත සබ්බං කාමරාගං පරියාදීති සබ්බං කියන්නේ සියලු කාමරාගං කියන්නේ කාමරාග පරියාදීති ගෙවිලා යනවා නැති වෙලා යනවා සබ්බං කාමරාගං පරියාදීති සබ්බං රූපරාගං පරියාදීති රූපරාග කියන ඒවා ගෙවිලා යනවා සබ්බං භවරාගං පරියාදීති භවරාග කියන ඒවා ගෙවිලා යනවා සබ්බං අවිද්‍යං පරියාදීති සියලු අවිද්‍යා ගෙවිලා යනවා සබ්බං අස්මිමානං පරියාදීති සියලු අස්මිමානය මේ මමත්වය කියන මම කියන යම් කිසි හැඟීමක් තියෙනවා නම් ඒවා සියල්ල ගෙවිලා යනවා සමූහಂತಿ සමූල වශයෙන් මුලින්ම ගැලවිලා යනවා අන්න බුද්ධ වචනේ. එහෙනම් ඒක අනිච්ච සංඥා භික්කවේ භාවිතා බහුලී කත. අනිච්ච සංඥාව බහුලව භාවිතා කළොත් වෙන දේ තමයි ඔය කියන්නේ. තව විදිහට කිව්වොත් අපිට හිතා ගන්න පුළුවන් මාර්ගඵල ලැබෙනවා නිවන අවබෝධ වෙනවා කියන එක. අනිච්ච සංඥාව. සෝවාන් වෙන්නත් පුළුවන් සතරදාගාමී වෙන්නත් පුළුවන් අනාගාමී වෙන්නත් පුළුවන්. පහත් වෙන්නත් පුළුවන් අනිත්‍ය සංඥාව භාවිතා කළොත් බහුලව භාවිතා කළොත් හරි ඉතින් ඕක රයිට් එක උපමා දීදී කියන අයිති පොගොල්ලන්ට කියවලා බලන්න පුළුවන් නේද සිංහලෙන් දීලා තියනවා නේද ගොවියෙක් නගුලක් කරන් සිරිසාන විටදී එහි ඇති සියලු මුල් සිඳ බිඳ යන ලෙස සිරිසාන ඒ වගේ යමෙක් අනිච්ච සංඥාව වඩන්නේ නම් ඔහු තුල තිබෙන හැම කාමරාගයක්ම ගෙවිලා යනවා රූපරාගයක්ම ගෙවිලා යනවා භවරාගයක්ම ගෙවිලා යනවා විද්‍යාවක්ම ගෙවිලා යනවා අස්මිමානයක්ම ගෙවිලා යනවා මුලින්ම උතුරලා දාන ඒක උපමාවක් නගුලක් සීසානකොට සිද්ධ වෙන දේ රවල් පැල එහෙම මුලින්ම ඉදිරියලා යනවානේ සීසානකොට ඊපස්ස පෙරලනකොට ඊළඟට බබුස් තනකොළ කපන කෙනෙක් ඒවා කපා අගින් අල්ලාගෙන උඩු අතටත් යටි අතටත් කොළ පැත්තට දමයි. එලෙසින්ම ওই විදිහට අනිච්ච සංඥාව වඩන්නේ නම් ඔහු තුල තිබෙන කාමරාග, රූපරාග, භවරාග, අවිද්‍යා ගෙවිලා යනවා. අස්මිමාන ගෙවිලා යනවා. මුලින්ම යලවිලා යනවා. ඊළඟට ගසක අඹ පොකුරක් තිබෙන විට ඒ අඹ පොකුරේ මුල නැට්ට කපා දැමූ විට ඒ නැට්ටහා බැඳුණු යම් තාක් අඹ ඇද්ද ඒ හැම අඹයක්ම එක පොකුරට බිම ඇද වැටේ. ඒ වගේ මේ අනිච්ච සංඥා වඩන්නේ නම් ඔහු තුල තිබෙන කාමරාග, රූපරාග, භවරාග, අවිද්‍යා, අස්මිමාන සම්පූර්ණයෙන්ම ගෙවිලා යනවා මුලින්ම ගෙලවී යනවා. ඒ වගේම කූටාගාරයක යම් තාක් පරාල තිබේද ඒ හැම පරාලයක්ම කැණි මඩලට නැඹුරු වී ඇත. කැණි මඩල කියන්නේ මැද්දේ වර පරාල ටික ඔක්කොම එකතු වෙලා තියෙන තනි තැන. එතන කැඩුනොත් එහෙම අනිත් එකට තියෙන්න බෑ. ඒ අර ඔක්කොම එකතු කරලා සමහර ගෙවල් වල මේකෙත් සමහර විට උඩ ඇති. එක තැනකට එකතු වෙනවා. අන්න වටේට තියනවා ඒ ටික එක තැනකදී එකතු වෙනවා. ඒකට එකතු වෙන තැන කැඩුනොත් එහෙම ඔක්කොම කඩන්න හැටියි. එතකොට ඒ යම් තාක් පරාල තිබේද කැණි මඩලටමයි නැඹුරු වෙලා තියෙන්නේ කැණි මඩලට බර වෙලා ඇති කැණි මඩල පිහිට කරගෙන තියෙන්නේ ඒ කැණි මඩල පරාලයන්ට අග්‍රව පවතී එලෙසින්ම මහණෙනි අනිච්ච සංඥාව වඩන්නේ නම් ඔහු තුල තිබෙන හැම කාම රාගයක්ම ගෙවිලා යනවා හැම රූප රාගයක්ම ගෙවිලා යනවා හැම භව රාගයක්ම ගෙවිලා යනවා හැම අවිද්‍යාවක්ම ගෙවිලා යනවා හැම අස්මිමානයක්ම ගෙවිලා යනවා මුලින්ම ගෙවිලා යනවා ඊළඟට යම් කිසි මුල් වල සුවඳක් තිබේ නම් කළු අගින් මුලේ සුවඳ ඒ සුවඳ ගහන මුල් જાති තියෙන ඒවයි ඒ සෑම මුල් සුවඳකටම වඩා අග්‍ර වෙනවලු කළු අගින් මුලේ සුවඳ කළු අගින් කියන જાති මුල් වල සුවඳ තියෙන જાති වලින් අග්‍ර වෙනවා එලෙසින්ම මහණෙනි යමෙක් අනිත්‍ය සංඥා වඩන්නේ නම් අමු තුල තිබෙන නිකාම රාගයක්ම රූප රාගයක්ම භව රාගයක්ම විද්‍යාවක්ම අසනනයක්ම ගෙලා යනවා මුලින්ම ගැලවි යනවා ඊළඟට යම් කිසි අරටු වල සුවඳක් වේ නම් රත් සඳුන් අරටුවේ සුවඳ ඒ හැම අරටු සුවඳකට වඩා අග්‍රවන්නේ එතකොට මේ අග්‍ර දේ තමයි අනිච්ච සංඥාව කියන එක හැම දෙයකටම වඩා අග්‍රයි අනිච්ච සංඥාව ඒක වැඩුවොත් මේවා මුලින්ම ගැලවී යනවා. හරි. කාම රාග, භව රාග, රූප රාග, අවිද්‍යා, අස්මිමාන කියන එක. ඉතුරු නැතුවම අයින් වෙනවා. ඊළඟට මල් වල සුගඳක් තිබේ නම් දෑ සමන් මල් සුගඳ ඒ සම මල් සුගඳකට වඩා අග්‍රවන්නේ ඒකත් උපමා කරනවා. ඊළඟට යම්කිසි කුඩා රජවරුන් පිරිසක් වේ නම් ඒ සෑම රජ කෙනෙක්ම සක්විති රජතුමාට අනුකූල වෙති. සක්විති රජතුමා අග්‍ර වෙනවා. ඒත් මේ අග්‍ර වෙනවා කියලා පෙන්වන්නේ අනිත් දැන් අපි ගත්තොත් කරන භාවනාවලින් අනිත්‍ය සංඥා තමයි අග්‍ර වෙන්නේ. හරි? ඒ වගේ දෙයක්. ඊළඟට තාරකාවන්හි යම් ආලෝකයක් ඇද්ද ඒ සෑම තරුවකම ආලෝකයේ චන්ද්‍රාලෝකයෙන් දහසෙන් පංගුවක්වත් අටින්නේ නැහැ. චන්ද්‍රාලෝකයේ තරු එළියට වඩා අග්‍රවන්නේ. ඒ වගේ අනිත්‍ය සංඥාව වඩන්නේ නම් අපි තුල තියෙන මේ කාමරාග, රූපරාග, භවරාග, අවිද්‍යා, අස්මිමාන දුරු වෙලා යනවා. ඊළඟට සරත් කාලයේ වලාකුලින් තොර එළිය වැටුණු අහසේ හිරු අහසට නැගෙනකොට අහසේ පැතිර තිබූ සෑම දුර්ගතියක්ම සම්පූර්ණයෙන්ම නැති වී දිලිසෙන්නේද, බබලන්නේද, අතිශයෙන්ම බබලන්නේද, එලෙසින්ම මේ අනිත්‍ය සංඥාව වඩන කෙනාගේ ඔහු තුල තිබෙන හැම කාමරාගයක්ම ගෙවිලා යනවා. හැම රූපරාගයක්ම ගෙවිලා යනවා. හැම භවරාගයක්ම ගෙවිලා යනවා. හැම විද්‍යාවක්ම ගෙවිලා යනවා. හැම අස්මිමානයක්ම ගෙවිලා යනවා. මුලින්ම ගෙලවි යනවා. දැන් උපෙන්ට යනකම් උපමා ටික කිව්වේ නේද? ඔන්න ඊට පස්සේ තමයි වැදගත්ම ටික තියෙන්නේ. දැන් තේනකම් පෙන්නේ අනිච්ච සංඥාව තමයි වැදගත්ම දේ. ශ්‍රේෂ්ඨ අග්‍ර රහත් වෙනකම්ම කරන්න තියෙන දේ. මහණෙනි සෑම කාමරාගයක්ම ගෙවා දමනුයේ සෑම රූපරාගයක්ම සෑම භවරාගයක්ම සෑම අවිද්‍යාවක්ම සෑම අස්මිමානයක්ම ගෙවා දමනුයේ කවරාකාරයකින් වඩන ලද අනිච්ච සංඥාව තුලින්ද? එන්න දැන් අපිට තියෙන ප්‍රශ්නෙම බුදුරජාණන් වහන්සේ අහනවා. අනිත්‍ය සංඥාව කියන අනිත්‍ය සංඥාව කියන මොකද්ද මේ අනිත්‍ය සංඥාව? කවර ආකාරයෙන්ද ඔබ වඩන්නේ? ඒකනේ ඊළඟ ප්‍රශ්නේ නේද? අන්න ඔකට උත්තරේ තියෙනවා. මේක කෙලින්ම බුද්ධ දේශනාව. අපිට එක එක මතවලට යන්න අවශ්‍ය නැහැ. සූත්‍රේ තියෙනවා. මොකද්ද? යමෙක් රූපය නම් මේය. මේ රූපයේ හට ගැනීමය. මේ රූපයේ අස්තංගමය. යනුවෙන් අනිච්ච සංඥාව වඩයි. තේරෙනවද? රූපය කියන්නේ මොකද්ද? රූප සමුදය කියන්නේ මොකද්ද? රූපේ අත්ංගමය කියන්නේ මොකද්ද? තේරෙනවද? අත්ංගමය කියන්නේ අර නිරෝධය වගේ. සමුදය දෙන්නේ නැත්නම් ඒක ගැන කතා කරන්න බෑ. නිරුද්ධයි. රූපය මේකයි, රූප සමුදය මේකයි, රූපේ නිරෝධය නැත්නම් අත්ංගමය මේකයි. ඔන්න ඕක යනුවෙන් ওই විදිහට අනිත්‍ය සංඥාව වඩයිද? පේනවනේ දැන් අනිත්‍ය සංඥාව කියන්නේ මොකද්ද කියලා? ඔය කියන්නේ වෙනස් වෙන එකද? ඔය කියන්නේ කැමති නැති මොකද්ද? ඉච්ච නැති බවද? නෑ. රූපේ අනිත්‍ය සංඥාව වඩන්නේ කොහොමද ඒක? රූපය කියන්නේ මේකයි. රූපය හටගත්තේ මෙන්න මේ හිඳයි සමුදේ. ඈ? ඒක රූපේ අත්ංගමයි. නැත්නම් නිරෝධය නැතිවීම මේකයි. නෝක වඩන කෙනා රූපේ අනිච්ච සංඥාව වඩන. එහෙම කෙනාට තමයි අර කීප ප්‍රතිඵල ටික ලැබෙන්න ඕනේ. නේද? එතනින් නවත්තන්නේ වේදනාවට ඔක දානවා. වේදනාවේ අනිච්ච සංඥාව වඩන්නේ කොහොමද? රූපය දැනගත්තා නම් අනිච්ච සංඥාව වේදනාවටත් කියන්න පුළුවන්. කොහොමද? වේදනාව නම් මේකයි. මුලින්ම තේරුම් ගන්න ඕනේ වේදනාව කියලා කියන්නේ මෙන්න මේකටයි. ඊළඟට මේ වේදනාවේ හට ගැනීමයි. මෙන්න මෙහෙමයි වේදනාව හටගත්තේ. අපි වේදනාව කියන එක හට aran තියෙන්නේ මෙන්න මෙහෙම. සමුදේ. ඒක සමුදේ යෙදුම් නැත්තම් මොකද වෙන්නේ? මේ වේදනාවේ අත්ංගමයි. අනිරෝධය. ඔන්න ඔහම වඩනවා නම් කෙනෙක් ඔන්න අනිච්ච සංඥාව වඩනවා වෙනවා. පැහැදිලිද? මේකම සංඥාවට දාන්න පුළුවන්. සංඥාව කියන්නේ මෙන්න මේකයි. මේ සංඥාවේ හට ගැනීමයි මේ සංඥාවේ අත්ංගමයි. මොකම සංස්කාරවලට දැම්මොත් සංස්කාර කියන්නේ මේකයි. මෙන්න මේකයි සංස්කාර සමුදය නැත්නම් හට ගැනීම. මේ සංස්කාරවල අත්ංගමයි. විඥාණය කියන්නේ මේකයි. මේ මෙන්න මෙහෙමයි විඥාණය හටගන්නේ.
මෙන්න මේකයි විඥානේ අත්ංගමයි. නිරෝධ. යනුවෙන් අනිත්‍ය සංඥාව වඩයිද? බහුල වශයෙන් පුරුදු කරයිද? ඒ කියන්නේ භාවිතා බහුලී කතා. වඩයිද බහුල වශයෙන් පුරුදු කරයිද? භාවිතා බහුලී කතා. ඒ හේතුව තුලින් ඔහු සෑම කාමරාගයක්ම සෑම රූපරාගයක්ම සෑම බහරාගයක්ම සෑම අවිද්‍යාවක්ම සෑම අස්මිමානයක්ම ගිවා තමයි මුලින්ම උදුරා තමයි. දැන් ඕකම නේද යෝනිසෝමනසිකාර කරනවා කියන්නේ? උපදීන හැටි. දැන් රූපේ යෝනිසෝමනසිකාරය කරනවා කියන්නේ රූපේ මොකද්ද? රූපේ හටගත්තේ මෙන්න මේ නිසා. මේ හේතු ටික නැත්තම් රූපේ නිරුද්ධයි. උපදින හැටි 70 හැටිට දකින්න. හරි. ඒතර ඕකටම තමයි තව විදිහට සම්මාදිට්ඨිය කියන්නේ. සම්මාදිට්ඨි සූත්‍රයේ කියවුවොත් මේ ඉති රූපස්ස සමුදය. ඉති රූපං අත්තංගම. තව සූත්‍ර ගොඩක තියෙනවා ඔබ. කවුට ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්නපු අනිච්ච සංඥාව අපිට ඕන ඕන තේරුම් දෙන්න පුළුවන්. දුන්නට මේ කියන ප්‍රතිඵල ලැබෙන්න නම් මෙන්න මේ අනිච්ච සංඥාවයි වඩන්න ඕනේ. තේරෙනවද? මේක පේනවා නේද? සම්මා දිට්ඨිය තුලින්ම එන අනිච්ච සංඥාව. සම්මා දිට්ඨිය එන්න නම් විදි ටිකක් කියනවා. රූපය මේකයි, රූප සමුදය මේකයි, නිරෝධය මේකයි, නැත්නම් අත්ංගමය මේකයි. අන්න එහෙම තියෙන කෙනාට සම්මාදිට්ඨිය ඇති වෙනවා කියන්නේ. මේ සම්මාදිට්ඨිය කියන්නේ ලෝකෙට අයිති නෙමෙයි, ලෝකෙන් එතෙර වෙන. ලෝකෙ ඉක්මවා යන. එහෙම නැත්නම් ලෝකෝත්තර වෙන දැක්ම සම්මාදිට්ඨිය. මිරිඟු ස්වභාවය කියන්නේ මොකද්ද? අදහස් කරන්න. වතුර කියලා තියෙනවා කියන රූපේ මොකද්ද කියන්නේ? වතුර තියෙනවා වගේ පේනවා. එනකට ඇත්ත වශයෙන් වතුර නෙවෙයි. හරි? එතකොට මේ තියෙන ඒවට දැන් රූපයට මේ ಜಾති තුන දැම්මොත් දැන් වතුර කියන්නේ රූපයක්නේ. ලෝකෙට ආйти රූපය. එතකොට ඔන්න රූපයක් තියනා වගේ පේනවා, වතුර තියනවා කියලා හිතෙනවා. හරි? හැබැයි එතන ඒක පෙන්눔 කරන ස්වභාවයක් විතර නන. එතකොට ඔන්න සමුදය දකින්න ඕනේ. මේ නිසයි වතුර තියනවා කියලා හිතෙන්නේ. මෙහෙම පෙන්눔 කරන නිසා තමයි වතුර තියනවා කියලා හිතුනේ. හරි? එතකොට ඒකට රැවටුණ හිඳයි අපි වතුර තියනවා කියලා බාරගත්තා. දැන් සතෙකුට මිරිඟුව පේනකොට මුවන්ට එහෙම කාන්තාරේ මිරිඟුව පේනකොට උන් හිතනවා ඇත්තටම වතුර තියෙනවා කියලා. එතකොට ඒගොල්ලන්ගේ ලෝකෙට ඔන්න වතුර කියලා රූපයක් හටගත්තා. ඒ නිසා අර තිබහය දුනහම වතුර බොන්න දුවන. එතෙන්ට ගිහම වතුර හම්බ වෙන්නේ නැහැ. තව ටිකක් ඈත පේනවා. නේද? නැත්නම් ආපහු එරිලා බලුවහම හිටිය පැත්තේ පේනවා. ඒක ආපහු දුවනවා. ආයෙත් වතුර ලබා ගන්න. එතෙන්ට ගිහම ආයෙ එතන නැහැ. තව ඇතින් පේනවා. ඔහම දුගල 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 හතිය කියලා අර තිබහ තවත් වැඩිලා මැරෙනවා. පාන්තරේ මොනිට වෙනවා කියන්නේ ඕක. අපටත් ඕක වෙයිද?
මුංචිම කාලේ කොච්චර මොනිට ඕක වෙනවා.
ලොකු තිබහක් හැදෙන වෙලාවක ඈත පේන අන්න වතුර තියෙනවා වගේ. ඈ? ඉතින් අමාරුවෙන් ඔතෙන් ප්‍රයයි වතුර බොන්න නේද? වෙයි යනකොට එතන වතුර නැහැ. ඒ ටික තව ටිකක් ඈතට ගිහින්. එතකොට අපට අවබෝධයක් එනවා මේක මේ වතුර තියෙන හින්දා නෙමෙයි. මේ මිරිඟු ස්වභාවය. ඒගේ පෙන්눔 කරන ස්වභාවයක් විතරයි මෙතන තියෙන්නේ. නේද? එතකොට අපි අර වතුර කියලා අදහස ආවේ ඇයි? මේ පෙන්눔 කරන දෙයට මුලා වුණා හින්දා ඇත්ත ඇති හැටි දැක්කේ නැහැ. හටගන්න හැටි මේ වතුර හටගත්තු හැටි අපි අවබෝධ කළේ නැහැ. එක්ක ගමන් වතුර තියනවා කියලා බාරගත්ත මුලා වුණා නේද? එතකොට ඔන්න යථාභූත ඥානය නැත්තම් යෝනිසෝ මනසිකාරය යෙදුනද? වතුර තියෙනවා කියලා අදහසක් හටගත්තේ කොහොමද කියලා හෙව්වේ නැහැ. නේද? දැක්ක ගම තියෙනවා මෙච්චරයි. තියෙනවා කියලා බාරගත්තා, පිළිගත්තා. රූපය බාරගත්තා. එතන රූපේ බැසගත්තා. හරි? රූපය දැනට තමන් මොකක් හරි රූපයක් කියලා හිතනවා ඒක තමයි රූපය මේය එතනින් පටන් ගන්නවා මෙන්න මේකයි රූපය වතුර නම් රූපය හරි අපිට වතුර නම් රූපය ඒකට හොයන්න ඕන හරි මේක තමයි රූපය එන්න දැන් වතුර තමයි රූපය රූපය කිව්වහම ඉතින් අපේ අදහස තමයි රූපයේ සතර මහා ධාතු නේද පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිලා තියෙන්නේ නැත්නම් ඒ වයිපාදාය ලක්ෂණ ටික රූපේට තියෙන ටික අයිති උතන. ඔබ දුරට තියෙන රූපයක් වෙන්න පුළුවන්, ළඟ තියෙන රූපයක් වෙන්න පුළුවන්, සියුම් එකක් වෙන්න පුළුවන්, රළු එකක් වෙන්න පුළුවන්, කැමැති එකක් වෙන්න පුළුවන්, අකමැති දෙයක් වෙන්න පුළුවන්, අජත්ත ඇතුළත එකක් වෙන්න පුළුවන්, බහිද්ද එකක් වෙන්න. ඔය වර්ග කරන්න පුළුවන් ඒ රූපේ.
මේ අවස්ථාවේ ඉදිරියේ තියෙන දේවල් තමයි රූපේ වශයෙන් අපි
ගන්නෙ. ඔව්. අපිට ඕන රූපෙකින් පටන් ගන්න. ඒත් මේක රූපේ නම් මේ රූපය විස්තර කරලා තියෙන අපි රූපය කියලා හිතන එකක් අර 11 ආකාරයේ ඕන එකකට වර්ග කරන්න පුළුවන්. නේද? අපේ රූප, අනුන්ගේ රූප, දුර තියෙන ඒවා, ළඟ තියෙන ඒවා, සියුම් ඒවා, රළු ඒවා, ඊන ඒවා, ප්‍රණීත ඒවා 11 ආකාර. අතීතේ තිබුණා, දැන් තියෙනවා, අනාගතේ තියෙනවා. අහම වර්ග කරනවා නේද? ඒ ඕවා එකකට අහු වෙන හින්දා තමයි අපි රූපයක් විදිහට බාරගන්නේ. හේ අපි බාර ගන්න ඕන රූපයක් ඔය එකකට හරි වැටෙනවා රූපේ ලක්ෂණ දීලා තින්නේ ඒකට
අපි
ඒ සමුදේ දැන් මේ රූපය මොකද්ද කියනකොට රූපය ඔය එළියේ තියෙන රූප ගොඩක් නේද ශරීර ගොඩක් තියෙනවා. ගස් ගල් තියෙනවා. ඩෙස්ක් කුටු මේ ශාලාවන් අරවා මේවා. ඔක්කොම රූපණේ අපට. ආ තමන් රූප කියලා හිතන ඕන රූපයකින් පටන් ගන්න. භාවිතා බහුලීකතා. භාවිතා කරන්න රූපය කියලා දෙයක් තියෙනවා නම් ඒකට මේක භාවිතා කරන්න. මොකද්ද භාවිතා කරන්න? රූපය කියන්නේ මෙන්න මේකයි. ඒ රූපේ හටගත්තේ මෙන්න මෙහෙම. සමුදේ. හටගත්ත හැටි දකින්නවා කියන්නේ හරියට දකින්නවා කියන්නේ යෝනිසෝමනසිකාර. හරි. රූපය මේකයි රූපය හටගත්තේ ඇයි? සමුදය. ඒකම හටගත්තේ ඇයි කියලා පේනකොට Nirodhe පේනවා. මේ හේතු යදුන් නැත්නම් රූපය හටගන්න බෑ. අත්තංගම. Nirodhe. ඕක දකින්න කෙනාට සම්මාදිට්ඨිය තියෙනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැත්තම් චතුසත්‍ය සම්මාදිට්ඨිය තියෙනවා. ලෝකෙට අයිති දැක්මේදී එහෙම එකක් වෙන්නේ නැහැ. දැන් තිරිසන් සතාට තියෙන ලෝකෙට අයිති දැක්ම. ලෝකෝත්තර වෙන්න බෑනේ. නේද? ඒකට මිරිඟුව දැකලා අන්න වතුර කියලා හිතන කෙනාට වතුර දැන් රූපයක් වෙලා. ඒ වතුර ලබා ගන්න තමයි දුවන්නේ. නේද? ඒ වතුරේ අර රූපෙට අයිති ගුණාංග තියෙනවා කියලා හිතන හින්දා නේද රූපෙට ඇලෙන්නේ හැරි ගැටෙන්නේ හැරි. රූපයක් පිළිගත්තාම අර 11 ආකාරයට අයිති. ඕන රූපයක් ඔය 11 ආකාරේ කොහාට හරි අයිති. ඔවට අයිති නැත්නම් අපි ඔකට රූපයක් කියනවද? නෑ.
ඒක
දුර රූපයක්. ඔව්. ඒ දුර තියෙන්නේ ඈත තියෙන්නේ ඔකට. ඒක දුර රූප කියන්නේ. ආ ඔක හරි ආස කරන්න ඕන දෙයක් මගේ තිබහ නැති කරන්න ඕන දෙයක් ප්‍රණීත රූපයක් කැමති නේද
නිරුව
ඈ දුර රූප වෙන්න පුළුවන් බාහිර රූප වෙන්න පුළුවන් අතීත රූප වෙන්න පුළුවන් ඔය වතුර මන් දකින්න කලිනුත් තිබුණා න අතීත රූප මේ මොහොතේ තියෙන ඔය වතුර වර්තමාන රූප අපි අතෙන්ට දුවලා ගියොත් වතුර ටිකක් බොන්න පුළුවන් අනාගතේ මම ඔතෙන්ට දුවනකොට වතුර ටික වාෂ්ප වෙනව නම් දුගල වැඩන්නේ නැහැ. නැත්තම් කවුරු හරි හරක් වෙනවා. අනාගතෙත් ওই රූපේ තියෙනවා. ඒකයි ඔතෙන්ට දුවන්නේ හිතෙන්. අනාගතෙත්. නේද? ඒකට වතුරේ තියෙන සියුම් රළු බව ගැන අදහසක් තියෙනවා. නේද? ඔයගේ අර අර ලක්ෂණ වලට රූපයක් තියනවා කියලා පිළිගත්ත මොහොතේ පටන් ඕවා අර වර්ග කරන්න පුළුවන්. ඒක තමයි 11 ආකාරයක දීලා තියෙන්නේ. ඒකට දැන් වර්ග කිරීම තියෙන්නේ රූපයක් කියලා අඳුරගන්න. අපි රූපේ කියලා හිතන එකක් ඔය ඔය විදිහට තමයි අපිට රූප හැටියට පේන්නේ. ලෝකෙට නැති මාස්සම්. ඒවත් එහෙම තමයි. ශබ්ද රූප, ගන්ධ රූප, අපි දැන් ඇහින් දැකලා ආපු රූපෙනි. නේද? ඒ වගේ සද්දයක් ඇහිලා අර කොහේද අර බස් එකක් යනවා. මේ යන සද්දේ ගන්න. මොකද්ද? රතිඤ්ඤය. සද්දේ ඇහුනේ අපිට මැවුණා රතිඤ්ඤය. නේද? රතිඤ්ඤේ රූපයක්ද නැද්ද? රූපයක්. ඒකේ නැද්ද අර කියන ලක්ෂණ? ඒක දුර තියෙන රූපයක් නේද? ආ තමන් කැමති වෙන්නත් පුළුවන්, අකමැති වෙන්නත් පුළුවන්, හීන රූප වෙන්න පුළුවන්. ආ ප්‍රනීත ඒවා වෙන්න පුළුවන්. නේද? නම උනාට දැන් හිතට මැවිලා පේන්නේ නැද්ද රූප මේ ගතිය අසතර මහා ධාතු රතිඤ්ඤේ මොන වගේද කියලා උට ඇල්ලුවොත් මෙහෙමයි කියලා දැනෙන්නේ කියලා අදහසක් එනව නේද හිතට? ඔකේ ඒ රූපයට අයිති ලක්ෂණ ටික හිතේ හැදිලා ඉවරයි.
ශබ්දයට ශබ්දයෙන් නතුනක වෙන්න අපි රතිඤ්ඤ කියලා tag ගාලා ආවනේ. ආව ගමන් ඉතින් මේක දිග එකක් වෙන්න පුළුවන්, කුමුලසයක් වෙන්න
පුළුවන්. ඔව් ඔව්. දැන් රතිඤ්ඤේ හිතේ වැවුනහම ඒක දිගේ එක එක චේතනා එනවා, අදහස් එනවා. නේද? දැන් මේ ශබ්දයක් වෙනවා විතරයි කියලා දැනගත්තා නම් මේ හිතට ඇහුනේ ශබ්දයක් විතරනේ විඤ්ඤාණ. කණෙන් ඇහුන ශබ්දයක් විතරනේ. ඉතුරු ටික දැන් මේ කොහෙන්ද? මනසෙන් කරපු සංස්කරණ. සංස්කරණය කරන හද. ඒ හදන්නේ ඉතින් එක එක දේවල් උදව් වෙලා තියෙනවා. ඒවා ටික වෙනම හොයාගන්න. දැන් කලින් අත්දකපු නේද? ඔය ශබ්දයට අදාළ හිතේ එකතු කරගත්තු ටික දැන් මෙතෙන්ට අරගෙන දැන් ඒකත් සම්බන්ධ කරලා අලුතෙන් සංස්කරණයක් කරනවා. මේ හිතේ තියෙන අදහස් ටික චේතන. චේතනා තමයි සංකාර වෙන්නේ. හරි? එතකොට අපි නොදැනුවත්වම ඔතන විද්‍යාව යෙදිලා. දැන් මේ සද්දයක් විතරයි රතිඤ්ඤයක් කොහෙද මෙතන? දැන් ඊට කලින් රතිඤ්ඤයක සද්දේ අහලා නොතිබුණා නම් මොන වගේ වෙයිද? ඔයිට හැදෙන්නේ. ඊට කලින් ඔය අද්දකේම් එක නොතිබුණා නම් දැන් ගන්නෙ සද්දේ විතරයි. ආ සද්දයක් අහන්න. මොකද්ද දන්නේ? නේද? දැන් බලන්න මේ මොහොතේ ආයතනකින් ගත්තු ටික විතරද ඔය වෙලා තියෙන්නේ. නෑ තව තව එකතු කර කර හිතෙන් හදනවා. ඒ හදන දේ හිතේ හැදුවා කියලා අපි දන්නේ. අපි හිතන්නේ අර එළියේ තියෙන එක. නේද?
ඔතනයි අවිද්‍යාව.
ඒ මේ වෙන සිද්ධිය නොදකින එක ඇත්ත ඇති හැටි නොදකින එක අවිද්‍යාව.
අපිට ඒක අල්ල ගන්න.
ඒකට අවිද්‍යාව හින්දාමයි අපිට එළියේ සංකාරේ තියෙන්නේ. හරිනම් ඕක හිත ඇතුලේ තියෙන්න ඕන. සද්දේ විතරනේ ඇතුළට ගත්තේ. රතිඤ්ඤ කියලා හැදුවේ හිතෙන්නේ. හිතෙන් හදපු දෙය හිත ඇතුළේ මිසක් එළියේ තියෙන්නේ කොහොමද?
දැන් අපි දෙක ටොක් ගාලා.
එළියට. මේ මේ හිතන දේ එළියමයි තියෙන්නේ කියලා අපි දැඩිව විශ්වාස කරනවා. හිතේ හදන සංස්කාර ලෝකේ එළියේ තියෙන්නේ කියලා දැඩිව විශ්වාස කරන මට්ටමකට අපේ හිත අපි පුරුදු කරලා තියෙනවා. ලෝකෙට අයිති කරලා තියෙනවා. ලෝකෙට අහු වෙලා තියෙනවා. ඒකට දැන් අර මිරිඟුවට අහු වුණා නේද? ඇහෙන් පෙන්නුම් කරනවා මේ වගේ තියෙනවා කියලා. අපි දැඩිව විශ්වාස කරනවා ඒක එළියේ තියෙනවා. කණෙන් කරන්නේත් ওই ටික. ශබ්ද සටහනක් දීලා ඔය සංඥාවක් දෙන්නේ. ශබ්ද සංඥාවක් දුන්නා විතරයි කණෙන් කළේ. ඊට වඩා දෙයක් කනට කරන්න බෑ. ශබ්ද සංඥාවක් අරන් දෙනවට අමතරව දෙයක් කනට කරන්න බෑ. නේද? රූප සංඥාවක් අරන් දෙනවට වඩා දෙයක් ඇහැට කරන්න බෑ. මේ ආයතන ටික කොහමයි? ගන්ධ සුවඳ ගහන සංඥාවක් කරන් දෙනවට අමතර දෙයක් නාසයට කරන්න නැහැ කියවන්නේ. රස සංඥාවක් කරන් දෙනවට වඩා අමතර දෙයක් දිවට කරන්න නැහැ කියාවා. නැහැ. නේද? ඔන්න බුදුහාමුදුරුවෝ පෙන්නන උපමා කරනවා සංඥාව මිරිඟුව. සංඥා උපමා කරනවා මිරිඟුවට. ඔන්න දැන් දක්ෂ වෙන්න ඕන ඇයි එහෙම උපමා කළේ? ඇයි මේකට මිරිඟුව කිව්වේ? පෙර මිරිඟුව කියලා අපි කියන්නේ අර වතුර වගේ පේනවා. අපි වතුර කියලා විශ්වාස කළොත් අන්න රැවටුනා. නැති
දෙයක් කියනවා කියලා.
වතුර වගේ පෙන්නුම් කරනවා කියලා දැක්කට රැවටුන්නේ නැහැ. ඇයට වතුර වගේ පේනවා කියලා හිතුවට රැවටුනේ නැහැ. රැවටෙන්නේ මුලා වෙන්නේ කොතනද? වතුර තියෙන හින්දාමයි ඔය පේන්නේ. අර දැන් හිතේ ඇති වෙන අදහස එළිය තියෙනවමයි කියලා විශ්වාස කරනකොට තමයි මිරිඟුවට රැවටෙන්නේ. එතකොට තමයි අර එළියේ තියෙන වතුර අල්ලන්න දුවන්නේ. මේක මේ මිරිඟු ස්වභාවයක් විතරයි කියලා දැනගත්තා නම් දුගයිද වතුර පස්සේ? නෑ, බාහිර රූපයක් හොයන්න දුවන්නේ. එතකොට අන්න මිරිඟුවේ ස්වභාවය අවබෝධ කරගන්න කෙනා අන්න සමුදයක් දකිනවා, ඒක නිරෝධයක්. මේ සමුදය දැක්කේ නැත්නම් ඒක තියෙනවා වතුර. මේ සමුදය යෙදෙන හින්දානේ වතුර කියලා රැවටෙන්නේ. දැන් මුලා වෙන්න හේතු ටික යෙදෙන හින්දානේ වතුර තියෙනවා කියලා පිළිගන්නේ. අර දැන් මුවාගේ නේද මුලා වෙන්න හේතු ටික යෙදිලා, උගේ මෝඩ තමයි, අවිද්‍යාවයි, ඇත්ත නොදන්න තමයි, සේරම ටික යෙදිලා ඌ දැඩිව බාර අරන් වතුර තියෙනවා කියලා රූපේ බාර පිළියම්. දැන් මිරිඟුව නම් පේන්නේ වතුර වගේ කියනවා කියලා වතුර කියන රූපයක් අපි පිහිටවනවද එන්නේ?
නෑ
නෑ. මිරිඟු ස්වභාවයේ මිරිඟුව මිරිඟුව විදිහට දන්න කෙනා බාහිර වතුරක් හොයන්න දුවන්නේ නෑ. ඒ වතුර කියන රූපය අන්න නිරෝධය අත්හංගන. නේද? වතුර වගේ පේනවා තමයි. ඒ වුණාට වතුර පිහිටන්නේ. අත්ංගමයේ කියන්නේ ඔක සමුදේ යෙදෙන්නේ නැත්නම් ඒක නිරෝධයි. පිහිටන්න. හරි. ඒක මිරිඟු ස්වභාවය අවබෝධ කරනකොට, සංඥාවේ මිරිඟු ස්වභාවය අවබෝධ කරනකොට මොකද වෙන්නේ? ලෝකෙට ඇති රූප පිහිටන්නේ මේ ආයතනෙන් දැනගත්තා නම්. ඒ ආයතනයට දෙන්න පුළුවන් සංඥාවක් විතරයි කියලා නුවණක් තියනවා නම්, සංඥාව කියන්නේ මිරිඟුවක් වගේ දෙයක් නා. මේ මිරිඟුවට අදාළ සතර මහා ධාතු රූප අපි පිහිටවයිද? නෑ, ලෝකෙට අහුවෙන්නේ නෑ. ඒක තමයි ලෝකේ ඉක්මවන්නේ. ලෝකෝත්තර දෙයක්.
එතෙන්දි පිහිටවන්නේත් නෑ. කණ්ණාඩි ඉස්සරහට ගියා පිහිටවන්නේත් නෑ. නමුත් අපි මෙතන දැන් චෛත්‍ය තීනා කරන පිහිටව ගන්න.
ඔව්, ඒ අපේ ලෝකේ ආපු පුරුද්ද බලවත්. එහෙන් දැකපු ගමන්ම එළියේ තියෙනවා කියන විශ්වාසනේ අපි බාරගන්නේ. ඔබ නුවණින් හොයන්නේ නෑනේ මෙතන ඇහැගලේ මොකද්ද කියන්නේ? හරි, ඔබ සංඥාවක් කරන් දුන්නා කියන නුවණක් දෙන්නේ නැහැ. ඒ නිසා එළියේ තියෙන ඉඳ පේනවා. හරියට අර මුවා වතුර වගේ පේනවා. වතුර තියෙන ඉඳ පේනවා. ඔබ ලෝකෙටයි කියලා. දැන් දහමට අනුව ඔන්න දහමක් අහලා සම්මාදිටියේ යොදන කෙනා ඊට වඩා පොඩ්ඩක් නුවණින් බලනවා. එහෙම පෙනුනේ ඇයි? එහෙම ඇහුනේ ඇයි? මේ කඳ සුමදක් දැනුනේ ඇයි? යන ආයතන මට්ටමට. ඇහෙන් පෙනුණා. ඇහෙන් පෙනුනේ ඇයි? එළියේ තිබුණ හින්දාමද ඇහෙන් පෙනුනේ, නැත්නම් මේ ඇහැ කරපු මොකක් හරි වැඩක්ද?
ඇහැ කරපු මේකේ හින්දායි පෙනුනේ.
අපි ඇහේ දන්නවා, ඇහේ මේකේ කාචයක් තියෙනවා නේද? ලෙන්ස් එකක් තියෙනවා. ඕකෙන් වර්ණ ආවහම ඕකට අදාළ ප්‍රතිබිම්බයක් හැදෙනවා ඇහැ ඇතුළේ. ඒක චක්කු විඤ්ඤාණයට පුළුවන් ඔය ඇහැ හදලා දීපු ප්‍රතිබිම්බේ දකින්න විතරයි. ඒක සංඥාවක් මිසක් මේ සතර මහා ධාතුවෙන් හැදිච්ච රූපයක් නෙමෙයි. ඇහැ හදලා දෙන්නේ. ඒක ඒ රූප සංඥාව තමයි දැන් විඥානේ දැක්කේ. ඒ සංඥාව කියන්නේ වගේ. ඒ වගේ සටහනක් විතරයි. නේද? ඒ වගේ කියන එකයි ඒකමයි කියන එකයි දෙක. නේද? ඒ වගේ පේනවා කිව්වහමයි ඒකම පේනවා කිව්වහමයි අදහස් දෙකක් නේද?
චෛත්‍ය වගේ පේනවා.
චෛත්‍ය වගේ පේනවා කියන එකයි චෛත්‍යම පේනවා කියන එකයි ඒ જાති දෙකක්. මේ පැහැට පුළුවන්කම තියෙන්නේ වගේ පෙන්වන්න සංඥාවක් කරන් දෙන්න විතරයි. ඒක මේ ලෙන්ස් එකේ හැකියාව අනුව එක එක්කෙනාගේ සැරදෙන රූප සංඥාව වෙනස් වෙනවා. ඕකේ පොඩ්ඩක් මොනවා හරි ගෑවිලා තිබුණා නම් සුදු පාටට එහෙම තේින්නේ නැහැ සංඥාව හදන්නේ. එහෙනම් රතු පාටක් වගේ ගෑවිලා දෙනවා රතු පාට චෛත්‍යයක් වෙයි. නේද? රතු පාට කණ්ණාඩියක් දාලා බැලුවොත් රතු පාට. ඒකට නුවණ යෙදුන්නේ නැත්නම් අපි හිතන්නේ ලෝකෙම රතු පාටයි කියලා. දැන් උපදිනකොටම ඇහි ගෑවිලා තිබුණා නම් රතු පාට ජීවිත කාලෙම එතකොට රතු පාට දැන් වර්ණාංගතාවේ තියෙන කෙනාට වර්ණ ජීවිත කාලෙම අත්දකින්න බෑ දැන් මේකේ තියනවා කියලා හිතන්න අපි පුරුදු වෙලා තියෙනවා දැන් නුවණින් යෝනිසෝ මනසිකාරය යොදනවා කියන්නේ දැන් අපි පිළිගත්තු දේ ඇත්තද කියලා නුවණින් බලන්න ඕනේ මෙච්චර කල් පිළිගත්තු එක හරිනම් අපි සසරේ ඉන්නේ නැහනේ නේද ගාමයක් ඇරුවාම බලන්න ඕන මෙච්චර කල් දැනගෙන හිටිය දේ හරිද කියන එක තමයි දැන් මේ හොයන්නේ දැන් පංචස්කන්ධය තියනවා කියලා හිතාගෙන ඉන්නවා ඒක හරිද කියලා දැන් හොයන්න. ඈ? දැනගත්තු මේක නෝනින්ම
සම්මානයි.
කොට එළියේ රූප තියන අරූපස්කන්ධය තියනවා කියලා පිළිගන්න එක ලෝකෙට අයිති දැක්ක. මේ රූප තියෙන හින්දාමයි මෙහෙම පේන්නේ. මේ රූප තියෙන හින්දාමයි මෙහෙම ඇහෙන්නේ. මේ රූප තියෙන හින්දාමයි මෙහෙම ගඳ සුවඳ අරන් දෙන්නේ. අපි ආයතන ටික හදාගෙන තියන්නේ ඕවා අත්දකින්න. මේ කන නාසය දිව ශරීරය හදලා තියෙන්නේ මොකටද? එළියේ තියෙන දේවල් අත්දකින්න දැනගන්න. ඇහැ තියෙන්නේ මොකටද? ඕ වටපිටාව බල බලා ඉන්න. අර උපදූප ටික එකතු කරන්න. කන තියෙන්නේ මොකටද? ශබ්ද ටික අහන්න. එළියේ තියෙන. තව උපදූප ටික එකතු කරගන්න. දැන් Taman කතා කරනවා වගේ තමයි අහගෙන ඉන්නවා කියන එක. එකකලා කියනකොටම කියන්න ඕවා මට කියන්න එපා ඔය ඕකදුව මට වැඩක් නැහැ ඈ ඒ බොරු ටිකක් හදලා කියන ඕවා අහන්න නෙමෙයි මං ආවේ ඇත්තද අපි ඒක බුදුහාමුදුරුවෝ පෙන්නවා ඇහැ අපිව රවට්ටනවා කන අපිව රවට්ටනවා මේ ආයතන ටික අපිව රවට්ටනවා මුලා කරනවා ඇත්ත ඇති හැටි වහනවා ඔවට කියන්නේ මායාවේ ආයුධ ඔය පහ. ඇහැකන නාසයේ දිව ශරීරයේ කියන ටික මායයටයි ආයිති. ඒ වයින් දකින දේවල් අත් දකින දේවල් කියනවා කියලා පිළිගත්තා කියන්නේ ලෝකෙට අහුණා. ලෝකෙට අහුණා කියන්නේ මායයට අහුණා. හරි. රහතන් වහන්සේ කියන්නේ ඔය ඉක්මවා ගිය කෙනෙක්. ආයතන ඇහැකන නාසයේ දිව ශරීරයේ ඉක්මවා ගිය කෙනෙක්. ඔවට අයිති දැක්මේ ඉන්නවා කියන්නේ ලෝකෙට අහු වුණ කෙනෙක්. සංසාරේ යන කෙනෙක්. එතකොට ඔය දැක්ම ගන්න තමයි නිවැරදි දැක්මක් ඕන. ධර්මයක් අහලා නුවණින් විමසන්න ඕන. ධර්මයක් අහලා ඒක නුවණින් විමසන්න ඕන. අහුව පළියටම බෑ. මේක මෙහෙම වෙන්න පුළුවන්ද කියලා තමන්ගේ නුවණින් විමසන්න ඕන. එතකොට එහෙම කෙනාට තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ යෝනිසෝ මනසිකාරය කරන්න පුළුවන් අනිච්ච සංඥාව වඩන්න පුළුවන් තව විදියට. නුවණින් ඒ යෝනිසෝ මනසිකාරය කරනවා කියන්නේ නුවණ යොදා බලනවා. නුවණ යොදලා බලන්න නම් නුවණක් තියෙන්න ඕන සම්මා දිට්ඨියක් තියෙන්න ඕන. ඔව් හේතුව මොකක්ද කියලා බලන්න නුවණක් ලැබෙයි. නැත්තම් අපි හිතන්නේ තියෙන හින්දා පේනවා. අර වතුර තියෙන හින්දා තමයි ඒ වගේ පේන්නේ. ඒක අර තිරිසන් සතාගේ ඇහැ පාවිච්චි කරන මට්ටම. ඒක ලෝකිතයි ති දැක්මක් මිසක් කවදාවත් ලෝකෝත්තර වෙන්න බෑ. තියෙන නිසාම පේනවා. නැත්තම් පේන නිසාම තියෙනවා. ওই දෙකම දෘෂ්ටි දෙකක්. අපි ටිකක් ඊට වඩා එහාට බලන්න ඕන ඇහැට කරන්න පුළුවන් මොකද්ද? ඇහි හැකියාව තියන මේ වර්ණ වලින් සංඥාවක් හදලා දෙන්න. වර්ණ සතහනක් හදලා දෙන්න. ඒක ඇහැ නිසා යම් කිසි දැනුවත් වීමක් වුණා නම් චක්කු විඤ්ඤාණයක් හටගත්තා නම් එයාට පුළුවන් ඇහැ හදලා දීපු මේ වර්ණ සංඥාව දකින්න විතරයි. එළියේ තියෙන සතර මහා ධාතුවක් දකින්න ඇහැට බෑ. සතර මහා ධාතු කියන්නේ මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායු. ඒ කියන්නේ තද ස්වභාවය වැටිරෙන ඇලෙන බැඳිලා තියෙන ස්වභාවය පඨවි ආපෝ තේජෝ කියන්නේ රස්ණය සීතල ඒ වගේ ගතිය වායු කියන්නේ විසිරෙන ස්වභාවය අපි හිතන්නේ ඇහැට පුළුවන් ඔව අත්දකින්න කියලා. මොන ඈත ගින්දරක් පේන. හිත කියන්නේ මොකද්ද? ඔතන පිච්චෙනවා. හරි රස්නේ. කිට්ටු වෙන්න බෑ. ඇහැට දැනුණාද රස්නේ? නෑ. ඒක ඇහෙන් දැකලා නේ කිව්වේ. ඇහැද කියලා තියෙන්නේ හිතද? ඇහෙන් අරන් දීලා තියෙන්නේ අර ගින්දරේ පාටවට අදාළ වර්ණ සංඥාව විතරයි. ඔතන රස්නේ කියලා කිව්වේ කවුද?
විඥානය.
අපේ පෙර අත්දැකීම් ටික දාලා මේ කරපු හදපු හිතේ. ඒකට එතන තියෙන සතර මහා ධාතු දැන් රස්නේ කියන එක සතර මහා ධාතු එකක් නේද? තේජෝ ගතිය කියන එක. තේජෝ ගතිය පුළුවන් ද ඇහෙන් අත්දැකීම්? ඔය දැන් තේජෝ ගතිය නැත්නම් රස්නේ ගින්දරේ රස්නේ තියෙන අතන රස්නේ කියනකොට රස්නේ අයිති කාටද? රස්නේ අයිති කාටද? රස්නේ එහෙද තියෙන්නේ මෙහෙද? ගින්දරේද රස්නේ තියෙන්නේ මේ? ඇහි හැදෙන රූපේද රස්නේ තියෙන්නේ? ඇහි හැදෙන සටහන් නේද? ගින්දරේ තියෙනවා කියලානේ අපි දැනුවත් වෙන්නේ නේද? නේද?
ඒක දැනුත් වෙන්නේ නැහෙනේ තේන්නේ.
එළියේ එළියේ එතන රස්නේ කියලානේ අපිට හිතෙන්නේ. එතන මෙහෙම තේජෝ ගතියක් තියනවා කියලානේ. එතකොට එළියේ තියනවා කියලා හිතන රූපෙට අයිති දෙයක් තමයි ওই තේජෝ ගතිය. දැන් අපි දන්නේ ඕක හිතුන දෙයක් කියලා. අපි හිතන්නේ ආ එළියේ ගින්නට අයිති දෙයක් තමයි ඒ රස්න. වැඩේ වෙලා තියෙන්නේ ගින්න ගැන මේ හිතේ ඇති වෙච්ච අදහසක් තමයි උතන මෙහෙම රස්නේ කියන්නේ. ඔව් මනසෙන් හදපු චේතනා ගොඩක් කියන එක තේරුම් ගන්න. ඒක ලෝකෙට අයිති දැක්මට වඩා වෙනස්. මෙච්චර කල් පිළිගත්තු විදිහ නෙමෙයි මෙච්චර කල් පිළිගත්තේ රස්නේ තියෙන්නේ ගින්දරේ. ඒතර ගින්දර පිළිගත්තු හින්දා නේද ගින්දරට රස්නයක් දුන්නේ. ගින්දර එළියේ තියෙනවා කියලා කිව්වේ කවුද? හිත. ඒක කියන්න උදව් උනේ කවුද? ඇහෙන් අරන් දුන්න රූප සංඥා. හරියට අර ෆිල්ම් එකක් බලලා එළියේ වෙනවා කතාවක් කියනවා වගේ. තිරේ වැටෙනවා ගිනි ගන්නවා. අන්න පිච්චෙනවා.
සබිඥානේ.
ඒක තිරේ පිච්චෙනවද ෆිල්ම් හෝල් එකේ?
ඒක
නෑ. හිත කියන්නේ. නේද?
ආන්සර්. විඥාණයෙන් ඒක මෙහෙ කරලා දුන්න නැත්නම් ඒක එතනදිම අහස යනවා.
විඥාණයෙන් දැක්කනම් ඔය මෙතන ඇති වෙන වර්ණ සටහනක් නේ ඔය ෆිල්ම් එකක් බලනවා කියන්නේ. පාට ගොඩක් එහෙ මෙහෙ වෙන එකක් විතර නේ උතන වෙන්නේ. උතන කොහෙද ගිනි ගන්නෙ? ඈ? මෙතනින් කතාව ඉවරයි. ෆිල්ම් එක බලලා ඉවරයි ඒක. ඇත්ත දකින්නකොට ලෝකෙට අහු වෙන්නේ නැහැ. ලෝකෙන් මිදෙනවා. ඇත්ත නොදකින තාක්කල් මෝහයෙන් මෝහ අන්ධකාරයේ ඉන්නකන් අන්ධකාරයේ ඉන්නකන් විතරයි චිත්‍රපටිය බලන්න පුළුවන්. හොල් එකේ ලයිට් පත්තු වුණොත් දොරවල් ඇරියෙත් නැහැ ෆිල්ම් එක බලන්න බෑ. අන්ධකාරය නැති වෙනවා. හැබැයි ඒ ආලෝකයට වඩා වෙනස් මේ ප්‍රඥා ලෝකේ. මෙතන සිද්ධ වෙන දේ නුවණින් දකිනකොට ඔන්න ප්‍රඥා ලෝකේ එනවා. එතකොට බෑ මේ ලෝකේ තියෙන ඒවාට අපි ප්‍රවත්තන්න. ලෝකේ තියෙන ඒවාට අහු වෙන්නේ නැති වෙනකොට ඇලෙන්න ගැටෙන්න දෙයක් නැති
වෙනවා.
ඇලීම් ගැටීම් නැති වෙනකොට තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වෙනකොට දුක නැති වෙනවා. තණ්හක්කය. ඒකට ඇලෙන්න දෙයක් නැහැ. දැන් මිරිඟුවෙන් පෙන්නන වතුරට අපි ඇලෙන්නේ නැහැ. මිරිඟු ස්වභාවය අවබෝධ කරගත්තා. දැන් මුවා මිරිඟු ස්වභාවය දන්නේ නැති හින්දා ඇත්තට වතුර තියෙනවා වගේ කොහින්ද අන්න ඇලිලා යනවා දුවනවා. අපි වැටිලා මැරෙනවා. නේද? ඔය පෙන්නේ මිරිඟුව කියලා අවබෝධ කරගත්තු දවසට දුවයිද ඒක පස්සේ? නෑ, එතකොට අර අත්ංගමේ තිහිටන්නේ නෑ. ආ, එහෙම පේනවා තමයි. ඕක මේ දෘෂ්ටි මායාවක්. ඇහැ කරන මායාවක්. ඇහැ නිසා හටගන්න විඥාණය කරන මායාවක්. විඥානේ මායාකාරය. මායාකාරය තමයි අපිට කියන්නේ මෙන්න මෙහෙම තියෙනවා. මේ චික්කාරය කරන්නේ මෙහෙම ඇත්තමයි කියලා පෙන්නනවා. නේද? දුක දැන් දුක කියන එක ඕනේ වේ අනිච්ච සංඥාව දැම්මනම් හරි දුකට. කොහොමද දුකට අනිච්ච සංඥාව දාන්නේ? කොහොමද කියන බලන්න දුක දුකක් හටගත්තා නම් ඔකට අනිච්ච සංඥාව දාන්නේ කොහොමද? ඔය දුක වෙනස් වෙනවා කියලාද? එහෙම දාන්නේ නැති ඒක දැන් මට නිවන නම් හම්බ වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්නපු අනිච්ච සංඥාවවත් මේ දුකය මේ දුක්ඛ හටගන්න හේතුය සමුදය. මේ සමුදය නැත්තම් අත්තංගය දුක්ඛ නිරෝධය. එහෙම තමයි ඒක තමයි අනිච්ච සංඥාව. එහෙමත් පුළුවන් නෙමෙයි ඕක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන. ඉතින් රූපෙට දාන එකම තමයි වේදනාවට දාන්නේ සංඥාවට දාන්නේ සංකාරයට දාන්නේ විඤ්ඤාණයට දාන්නේ. ඒක තම තමන්ගේ අයිතිය. වේදනාව කියන්නේ මේකයි කියලා ඉස්සෙල්ලා පටන් ගන්න ඕන. මම වේදනාව කියන්නේ දුක. වේදනාව. මොකද්ද වේදනාව? එතනින් තමයි පටන් ගන්න. ඒක තව කෙනෙක්ගෙන් අහලා හරියන්නේ නැහැ. අපි රූපේ අනිත්‍ය බලන්න ගිහින් ආ රූපේ කියන්නේ මොකද්ද කියලා වෙන කෙනෙක්ගෙන් අහනවා. ඒකට එයාට තියෙන රූපේ අනිත්‍ය අපි බලන්න හදනවා. එහෙම හරියන්නේ නැහැ. අපිට තියෙන රූපේ තමයි අපි අනිත්‍ය බලන්නේ. අපි රූපේ කියලා යමක් පිළිගත්තද
ඒ රූපේ බලන්න.
ඒ රූපේ අනිත්‍ය සංඥාව වඩන්න. ඒකයි මේක පටන් ගන්නෙ මේකයි රූපේ කියන තැන. ඒ කෙලින්ම කියන්නේ නෑනේ රූපය අනිත්‍ය බලන්න. මුලින්ම පටන් ගන්න මෙන්න මේකට තමයි රූපේ කියලා කියන්නේ. අපි පිළිගන්න මට්ටමින් හොයන්න ඕන. ආ? දැන් තමන් බල්ලගේ මට්ටමෙන් නම් ඇහැ පාවිච්චි කරන්නේ වතුරට එබෙනකොටම අන්න බල්ලෙක් ඉන්නවා. ඒකට ඒ මට්ටමේ නම් මානසිකත්වයේ අන්න රූපය බල්ලා. වතුරේ ඉන්න බල. ඈ. දැන් ඒ රූපයෙන් පටන් ගන්න ඕන. ආ ඒක තමයි රූපේ. මොකක් හින්දාද ඔය රූපේ හටගත්තේ? සමුදේ. සමුදේ මේ මගේ මවට කන්නේ. රවතුරේ ඡායාව නෙමෙයි පෙනෙලා තියෙන්නේ. අන්න සමුදේ දකින්නකොටම අරක නිරුද්ධ වෙලා වතුරේ ඉන්න බල. අන්න අත්ංගම. තව දුරටත් පිහිටන්නේ. අත් වැදගත් ඇති ඉතින් වැදගත්ද කියලා හොයන්න ඕන නෝන. ඔවා මං කියවනේ මේ මන් දීපුව නෙමෙයි කියලා. අය රූපේට හේතුව ආහාර කියලා සඳහන් වෙනවා. ඒකට හේතු කියනකොට හේතු අඳුර ගන්න ඕන. එක හේතුවක් නෙමෙයි. හේතු ගොඩක් තියෙන අඳුර ගන්න. රූපයට හේතුව ආහාර කිව්වහම ඒක ගැලපෙනවා ගොඩක් වෙලාවට. දැන් මේ ශරීරයේ රූපයක්නේ. ශරීරයේ පවතින ආහාර හේතුවක් නෙවෙයිද? උපන් දවසේ ඉඳන් කෑවේ නැත්නම් මේ ශරීරේ තියෙයිද? ආහාර ගත්තේ නැත්නම්. ආහාරත් හේතු තමයි. ඒකේ වරදක් නැහැ. හැබැයි අතන සම්පූර්ණත් නැහැ. ආහාර දීපු පළියටම රූපේ පවතීද? කවුරු හරි මැරුණහම කවන්න හොඳට. රූපේ පවතීද?
අර මැරුණ තුකේ නැහැ නේ ජීවෙන්නේ නැහැ.
අර කොමාරි බඩ ඇතුළට දාන. රූපේනේ හේතු මේ ආහාරනේ. රූපෙට හේතුව රූපේ පවතීද ඒකෝ? ආහාරයෙන් හොයන්න ඕනේ ඒකට. ආහාර හේතුව තමයි. හැබැයි ආහාර එකම හේතුව නෙමෙයි. ආහාර නැතුව පවතින්නත් බෑ. ආහාර තිබිලා අනිත් අවශ්‍ය ප්‍රත්‍ය ටික යෙදුනේ නැත්නම් ඒත් පවතින්නේ නැහැ. නේද? ඒකට ඒ හේතු ප්‍රත්‍ය ටික අඳුර ගන්න ඕනේ. හේතු ආධාර වෙන හේතු ප්‍රත්‍ය ඔය ඉතින් ගොඩාක් ධර්මයේ විස්තර කරනවා. ඈ අපි ධර්මයේ හොයනවා නම් සූවිසි ප්‍රත්‍ය කියලා ප්‍රත්‍ය 24ක් තියෙනවා. එකක් නෙමෙයි. ඒ 24ම දැනගත්තේ නැතුවට කමන්නේ නැහැ. Tamanට වැදගත් වෙන හේතු ටිකවත් අඩු ගානේ හොයා ගන්න ඕන. මේවායි අත්‍යවශ්‍ය. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒවා විස්තර ඇතුවම දැනගන්න ඕන කියලා එකක් නැහැ. දැනගත්තට වැඩි වෙන්නේ නැහැ. අවබෝධ ගන්න උදව් වෙනවා දැනගන්න තරමට. අපි අර සමුදය අඳුරගන්නකොට එතකොට එක හේතුවක් ම අඳුරගත්තට මදි වෙන්න පුළුවන්. මොකද අපිට පේන හේතුවම විතරක් නෙමෙයි තවත් මේකට වැදගත් වෙන හේතු තියෙනවා. හේතු නිරෝධ කරන්න කලින් හේතු අඳුරගන්න ඕනේ නේද? සමුදය. සමුදය දකිනකොට තමයි නිරෝධය පේන්නේ. මේ හිඳයි මේ කහටගෙන තියෙන්නේ. මේ මේ හේතු නොවිදුනා නම් ඔක හට ගන්නෙ. යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම. දැන් අපි තියනවා කියලා හිතන දේවල් සමුදය ධර්ම කියලා තේරුම් ගන්නවා. එතන හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල්මයි ඔය තියනවා කියලා හිතන. ඒවට වෙනම තනිව පවතින්න බෑ හේතුන්ගෙන් තොර. නහොම දෙයක් තියෙනවා කියලා හිතන කිසිම දෙයක් මේ ලෝකෙට අයිති ඕනම දෙයක් හේතුන් නැතුව පවතින්න පුළුවන් දේවල් නෙමෙයි. එහෙම විද්‍යමාන වෙන්නේ නැහැ. ඒ හේතු ටික නොවිදුනා නම් තියෙනවා කියලා එහෙම පේන්නේ නැහැ. ඒවට අවශ්‍ය හේතු ටික යෙදිලා නැත්නම් ඔන්න ඕක තමයි අපිට පේන්නේ නැති. අපිට හිතන්නේ නැහැ නේ. අපි දැක්කත් නැත්නම් ඕක තියෙනවා නේද? දැන් අර මිරිඟුව දකින මුවාට හිතෙනවා මං දැක්කත් නැතත් අතන වතුර තියෙනවා. ඒක හරිද නෑ. ඌ බලන හින්දා මම පේන හින්දාමයි ඌට වතුර හිතන්නේ නේද? ඒකට ඕකේ ගැඹුර තමයි දැන් අපේ ආයතන ටික තියනවානේ ඇහැ කන නාසය දිව ශරීරේ නේද? ඔය ආයතන හයින්නේ මොනව හරි දැනගත්තා නම් දැනගන්නේ ආයතන හරහානේ. ආයතන නැතුව මොකක් හරි දැනගන්න පුළුවන්ද? බැ. මේ ඇහැ කන නාසය දිව ශරීරේ මනස කියන හයෙන් තොරව කිසිම දෙයක් දැනගැනීමේ හැකියාවක් අපට නැහැ. විඥානය පහළ වෙන්න බෑ ඕවා එකක් හරි නැතුව. නේද? මොනවා හරි දැනගත්තා නම් ආයතනයක් හරහාමයි දැනගන්නේ. එතකොට ඒ දැනගත්තු දේ ආයතනයේ හැකියාව අනුව දැනගත්තු දෙයක්. ඒක ඇත්ත ඇති හැටි වෙන්න අවශ්‍ය නැහැ. ආයතනයේ හැකියාව අනුව පෙන්වන දෙයක් විතරයි ඔය දැනගෙන තියෙන්නේ. නේද? ඒක අපිට මේ જાතියේ හැක් තිබුණා හින්දා අපි ඒ එහෙන් දැනගන්න දේවල් ටිකක් තියෙනවා. දැන් ඇහි ඔයගොල්ලෝ දන්නවනේ අර දෘශ්‍ය වර්ණාවලිය කියන වර්ණ ටික විතරයි මේ ඇහැට අහුවෙන්නේ. සමහර කැමරා වලට අහුවෙනේම අපිට අහුවෙන්නේ නැහැ. නයිට් විෂන් හරි IR කියන ඉන්ෆ්‍රාරෙඩ් කියන ඒවා අපිට අහුවෙන්නේ නැහැ. අල්ට්‍රාවයලට් කියන ඒවා අහුවෙන්නේ නැහැ. දැන් රේඩියෝ තරංග කියලා තියෙන ඒවා මේ ඇහැට කනට අහුවෙන්නේ නැහැ. නේද? හැබැයි සමහර සාහිත්‍ය අපේ උපකරණයක් කියලා ගත්තොත් ඒකෙන් මේවා තියෙනවා කියලා දැනගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ පරාසය වැඩි කරගත්තොත් හිතේ දිනව වෙන්න පුළුවන්. නැත්තම් මොකක් හරි හදලා දැන් දුර බලන කණ්ණාඩියකින් බැලුවොත් දැන් පේන්නේ නැති ඒවා පේයි. අන්වීක්ෂකයෙන් බැලුවොත් මේ දැන් පේන්නේ නැති ඒවා පේයි. ඒ කියන්නේ මේකේ හැකියාව අඩු වැඩි වෙනකොට අපි දැනගන්න ලෝකේ වෙනස් වෙනවා. එහෙනම් මේ ඇත්ත ඇති හැටිමද දකින්නේ නැහැ. අපිට වඩා වෙනස් ඇහැක් තියෙන සතෙක් හිටියොත් උන්ට තියෙන්නේ වෙන ලෝකයක්. අපි හිතන ලෝකෙ නෙමෙයි. ඈ පේනව නේද මේ ආයතන වලින් සකස් කරපු ලෝකෙක අපි ජීවත් වෙන්නේ කියලා. ඒ වුණාට අපි විශ්වාස කරන්නේ නැහැ නේ ආයතන වලින් සකස් කරපු එකක් නෙමෙයි මේ දී තියෙන ලෝකෙ. මේ විදිහමයි ලෝකෙ. මේ අපිට බැරි වෙලාවත් වෙන ආයතන හයක් අහු වුණා නම් එහෙම අපි හිතන්නේ එහෙමම වෙනස් ලෝකයක්. මේ හිතන ලෝකෙ නෙමෙයි. දිව්‍ය හැක් දිව්‍ය කණක් එහෙම තිබුණා නම් ඔය බිත්ති විනිවිද දකි. එතකොට මේ දකින්නේ ඒවා නෙමෙයි. නේද? කූඹියෙක්ගේ හැක් කූඹියෙක්ගේ කණක් තිබුණා නම් මේ අපිට තියෙන ලෝකෙ නෙමෙයි උන්ට තියෙන්නේ. ඔන්න ඔක තේරුම් ගන්න. ඒ කියන්නේ විඥානය විශ්වාස කරන ලෝකෙකයි මේ අපි ඉන්නේ. ඒ ලෝකේ හදලා දෙන්න උදව් වෙලා තියෙන්නේ ආයතන හය. ආයතන හයෙන් සකස් කරපු ලෝකයක් තමයි අපි මේ දැන්නට ඇත්ත පවතිනවමයි කියලා විශ්වාස කරන්නේ. ඒ විශ්වාස කරන දෙයට අහු වුණා කියන එක දෙන්න තමයි ওই ආයතන වලින් අරන් දෙන්නේ සංඥාවක්. මේ සංඥාව මිරිඟුව කියලා බුදුහාමුදුරෝ ඕනමක තේරුම් ගන්න උදව් කරන්නේ. ඇහෙන් අරන් දෙන රූප සංඥාව මිරිඟුවක් වගේ දෙයක්. කනෙන් අරන් දෙන ශබ්ද සංඥාව මිරිඟුවක් වගේ දෙයක්. ඔය මිරිඟුව දැකලා තමයි අපි එළිය දෙයක් පණවන්නේ. මෙහෙම තියෙන හින්දායි මෙහෙම පේන්නේ කියලා. ඒ පැනවීම අර මිරිඟුවට අදාළ වතුර තියනවා කියලා හිතනවා වගේ වැඩක්.
විඥාණය කරන බොරුව.
විඥාණයෙන් කරන මායාව. මැජික් එක. ඒක වරදක්ද කියන එක ඔන්න නුවණින් හිතන්න ඕනේ. ඒ වතුර නැත්තම් බොන්නේ මොනවද? නෑ ඒක තමයි නුවණින් හිතන්න ඕන. දැන් මෙහෙම කිව්වහම එහෙනම් මුකුත් නැද්ද ඉතින්? මේ නැහැයි කියන එක නෙමෙයි මේ කියන්නේ. අපි දැන් යම්කිසි දෙයක් තියනවා කියලා විශ්වාස කරනවා නම් ඒක දැනුවත් උනේ මෙන්න මේ හේතු යෙදුන හින්දා මිසක්. මේ හේතුන් නිසායි ඔව හටගත්තේ. සමුදේ දාන. දැනට හිතන් ඉන්න ලෝකයේ හටගෙන තියෙන්නේ ඒක එහෙම හිතන්න හේතු යෙදුන හින්දා. ඒ හේතු යෙදුන් නැත්නම් එහෙම නෙමෙයි. තියෙන ස්වභාවය පේනවත් නෙමෙයි, පේන ස්වභාවය තියෙනවත් නෙමෙයි. අහම ධර්මතාවය. මොකද තියෙන ස්වභාවය නම් පේන්නේ අපි වෙන හැකින් බැලුවත් ඒ ස්වභාවයම පේන්නේ. ඒතර මේ ඇහැට තියෙන හැකියාව අනුව පෙන්눔 කරන ස්වභාවයක් තමයි අපි තියනවා කියලා හිතන්නේ. තියනවා කියලා හිතනා මිසක් එහෙම සත්‍ය යථාභූත ස්වභාවයක නෙවෙයි. අපි දැනට විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙනවා මේ පේන දේ එහෙමම තියෙනවා. ඒතර ඔය කතාව ඇත්ත වෙන්නේ අපේ මට්ටමේ ඇහැ කනනාසේ තියෙන කට්ටියකට විතරයි. ඊට වඩා වෙනස්